මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මක ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මසවන කාලෝ අයං භදන්තා, ධම්මසවන කාලෝ අයං භදන්තා, ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නපරේ සං විලෝමානි නපරේ සං කතා කතං, අත්තනෝව අවික්ඛේය කතානි අකතානි ච. සද්ධාවත් පින්නතුනි, මේ රටේ සම්බුද්ධ ශාසනයේ අනාගතය ගැන කාගේ කාගේත් අවධානය යොමු වෙන දවසක් තමයි අද මේ පොසොන් පෝය දවස. එදා ඒ මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට ලැබුණු බුද්ධ ශාසන දායාදය ආරක්ෂා කර ගැනීම පිළිබඳ වගකීම හැම දිනාගෙම හිත් තුළ මතුවෙන අවස්ථාවක්. ඒ නිසා අද අපි ඒකට ගැළපෙන අන්දමේ ගාථාවකුත් කථාන්තරිකුත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගාථාව බුදුරජාන් වහන්සේ දේශනා කර වදාළේ පාටික නැමැති ආජීවකයෙක් අරමුණු කරගෙනයි. සවැත් නුවර එක්තරා ගෘහපතිනියක් පාටික කියන ආජීවකයෙක්, ආජීවක කියලා කියන්නේ ඒ කාලේ හිටිය අන්‍යාගමික තවුසෙක්, තමගේ පුත්‍රස්ථානීය තබාගෙන උපස්ථාන කරමින් හිටියා. මේ ගෘහපතිනියගේ අසල්වාසී අය බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඇවිල්ලා බුද්ධ ගුණ ධර්ම ගුණ ගැන නිතර වර්ණනා කරනවා ඇහිලා මේ උපාසිකාවටත් විහාරයට ගිහලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න හිතුණා. ඒ කාරණේ අර ආජීවකයාට ගිහින් කිව්වහම ආජීවකයක පාඩම කිව්ව යන්න එපා කියලා. නැවත නැවතත් අවසර ඉල්ලුවත් ආජීවකයා අවසර දුන්නේ නැහැ. මේ උපාසිකා මේ ගෘහපතිනිය කල්පනා කළා, දැන් මම නොකියම මේකට පිළිවෙලක් යොදන්න ඕනේ, මට විහාරයට යන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ මෙහාට වඩම්ව ගන්නත් ඕනේ කියලා. ඒ දවසත් දැහන් දෑවේ තමන්ගේ පුතාට කිව්වා. ඊළඟ හිට දවසේ බුදුරජාණන් වහන්සේට දාණයට ආරාධනා කරන්නේ මේ තමන්ගේ නිවසට කියලා. මේ ළමයාත් යන අතරමඟ ආජීවකයා හම්බෙන්න ගියා. ඊළඟ ඉඳගත්තුම ආජීවකයා ඇහුවා කොහෙද යන්නේ කියලා. මෑණියන් වහන්සේගේ තමන්ගේ මව්ගේ පණිවිඩය අනුව මේ විදිහට යනවා කිව්වහම යන්න එපායි කිව්වා. මට බයයි, එතකොට මෑණියෝ මට තරදෙන්න කරයි කියලා දොස් කියයි කිව්වහම, එතකොට මේ ආජීවකයා කියනවා යන්න එපා, ඒ ශ්‍රමණ ගෞතමයන්ට සූදානම් කරන දානියත් අපි දෙන්න එකතු වෙලා කමු කියලා. ඒ වුණත් මේ ළමයා කැමති වුණේ නැහැ, එහෙනම් යන්න ඕනේ කිව්වා. එහෙමනම් හොඳයි, ගියාට කමක් නැහැ, ගිහිල්ලා ගෙදරට එන පාර කියන්නේ නැතුව වෙන පාරකින් එන්නේ කිව්වා. ඉතින් මේ ළමයාත් ගිහිල්ලා බුදුරජාන් වහන්සේට තමන්ගේ නිවසේට වැඩම කරන්න කියලා ආරාධනා කළා. අර කිව්ව විදිහට එන ගමනේ ආජීවකයා හමු වෙන්න ගියාම ආජීවකයාව කොහොමද වැඩේ කරාදි කියලා ඌ එහෙම බොහොම හොඳයි කිව්වා. අපි දෙන්නට දැන් ඒ දානි ටික කන්න පුළුවන් කිව්වා. කොහොම හිතලා ඔන්න ඊට පස්සේ ඉඳා ඒ වෙනකොට අර ගමේ අසල්වාසී අය අර ගෘහපතිනියගේ ඒගේ ඔක්කොම සුද්ධ කළා. ඒ කාලේ අර ගොම පිරිබඩ ගන්නවා කියලා කියන්නේ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා බුද්ධ ආසනයක් පනවල ලද පස්මල් ලිහලා හොඳට සරසලා සූදානම් කළා. ආජීවකයාත් උදේ පාන්දරින්ම පිටත් වෙලා ගියා මේ ගමන්ගේ ශාලිකාව ළඟට ගෙදරට. ගියාම මේ අය ඒ ආජීවකයා ගේ ඇතුලේ කාමරයක ඉඳවලා එයාට එහෙම ඉඳෙන්න ඉඳගන්න ඇරිය අතරේ ඔන්න බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. ඉතින් මේ හොඳින් පිළි අරගෙන මේ උපාසිකාව හොඳට ප්‍රණීත අන්දමින් දානෙ එහෙම පූජා කළා. පූජා කළා ඉවරලා අනුමෝදනා බණ දේශනා කරන අවස්ථාව ආවම ඒ මේ ගෘහපතිනේ දැන් ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් සාදු සාදු කියන බුද්ධ දේශනාවට අහුම්කම් දෙනවා ඇහිලා රාජීවිකයට තරහ ගිහිල්ලා ගෙන් එළියට ආවා. ඇවිල්ලා ඒ උපාසිකාවටත් බුදුරජාණන් වහන්සේටත් නරක විදියට බැනමින් ගෙයින් පිට වෙලා ගියා තරහින්ම. මේ වෙලාව වෙනකොට ඉතින් අර උපාසිකාවට මේ වචන ඇහිලා බණ අහගෙන ඉන්න වෙලාවේ ඒකට හිත වික්ෂිප්ත වුණා. ඒ හිත වික්ෂිප්ත වුණ නිසා බුදුර දේශනාවට ඒ අනුමෝදනා බණට කන් දී ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේට මේක පේනුණා. මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ධර්ම දේශනා කරනකොට එතනත්තගේ හිත ක්‍රියා කරන ආකාරය දිහා බලාගෙන දේශනා කරන්නේ. ඉතින් ඇහුවා, මොකද උපාසිකාව සිත වික්ෂිප්ත වෙලා නේද, සිත එකඟ කරගන්න බෑනේ. එසේ ස්වාමීනි, මේ අර ආජීවිකයා කියාපු වචන ටිකයි මට මේ හිතට මේ නිසා මට හිත එකඟ කරගන්න බෑ කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරා. ඒක අදහස වශයෙන් පළමුවෙන් කියලා එහෙම ඒක හරි නෑ උපාසිකාව, මේ අනුන් කර දේ නෙවෙයි තමන් කරපු ටිකයි හිතන්න තියෙන්නේ. ඒකට ඒ තැනැත්තාගේ ඒ වචන වලට හිත යොද නැතුව බණට හිත යොදිය යුතු කියන අදහස දෙමින් පළමුවෙන්ම මේ එක්තරා ඊටත් වඩා පුළුල් ලන්දමින් අර්ථවත් වටිනා ගාථාවක් දේශනා කරා. න පරේසං විලෝමානි න පරේසං කතාගතං අත්නෝ ආවේක්ඛේය කතානි අකතානිච. අනුන්ගේ නොගැලපෙන තැන් විෂම පැවතුම් ඒ වගේම ඔවුන් කළ නොකළ දේ ගැන හිතන ඒවා මෙනෙහි කරන්න එපා. අත්නෝ අවේක්ෂේය තමාම කළ නොකළ දේ ටික ගැන පමණක් හිතන්න. ඕකයි කෙටි උපදෙස. ඉතින් මේ ගාථාවේ අර්ථයත් ගැඹුරට යන එකක්. ඒ කථාන්තරෙන් අපි පළමුවෙන්ම ගත යුතු දේ ගන්න බලමු. පළමුවෙන්ම රාජවිකයාගේ හැසිරීම ගැන හිතලා බලනකොට කවදත් බුද්ධ ශාසනයට බාහිර පැත්ත පිටතින් එන උපද්‍රව පක්ෂය ගැන ඒකට සාධකයක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ කාලේ කොතිකුත් නිජාන්තෙන් ඉන්න ආජීවක ආදී අන්‍යාගමිකයන්ගෙන් නානාවිධ කරදර උටත් වඩා කරදර අවස්ථාවලට මුහුණ පාන්න සිද්ධ වුණා. දැන් මෙතෙන්දී ඒ රාජීවකයා සමන්ගේ ශ්‍රාවිකාව බුද්ධ ශ්‍රාවිකාවක් වෙන එක වළක්වන්න බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යන්නත් නොදීමට උත්සාහ කළේ. ඒක බැරි වෙනකොට අර උපායක් යෙදුවා, එක්තරා අඥාන උපායක්. බුදුරජාණන් වහන්සේට කවුරුවත් මාර්ග කියන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිවනට මඟ පවා යන්න උත්තමයෙක්. නමුත් අර ළමයා ලවා මග ගෙදරට පාර නොකියා ඒ දානි ටික කන්නයි බැලුවේ. ඒකක්වත් හරියේ නැති වෙනකොට අන්තිමට අර උපාසිකාව අර ශ්‍රාවිකාව බුදුරජාණන් වහන්සේගේ බණ අහනකොට ඊර්ෂාවෙන් අසභ්‍ය වචන වලින් බැනලා පිට වෙලා ගියා. බාහිර පැත්තෙන් එන උපද්‍රව තුලින් අපට ඒකම හිතා ගන්න පුළුවන්. අර ඒ ශ්‍රාවිකාවගේ අසල්වාසීන් එහෙම ශක්තිමත්ව සිටිය නිසා, ඒවාට උදව් කළ නිසා අර ආජීවයට කර කියා ගන්න දෙයක් නැතුවයි ගෙම්පිටදට ගියේ. ඊළඟට අපි මේකේ අනිත් පැත්තත් හිතමු. අර ශ්‍රාවිකා අර ගෘහපතිනිය අච්චර වටිනා පින්කමක් කළා. ඉතාම දුර්ලභ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසේට වැඩමවගෙන අර විදිහට දානයක් පූජා කරන්න ලැබීම. නමුත් ඒකේ ඒ පින අනුමෝදන් වෙන්න දානේ පින්කම කුළු ගැන් වෙන අවස්ථාව තමයි අනුමෝදනා බණ අසන අවස්ථාව. එතනම දානානිසංස නෙලා ගන්න පුළුවන් වටිනා අවස්ථාව. නමුත් මේ ගෘහපතිනියට බැරි වුණා හිත එකඟ කරගන්න. ඒ දුර්වලකම නිසා ඒකට හිත යොදා ගන්න බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ අර කාරණේ මේ ගාථාව දේශනා කරාට පස්සේ ඒක අනුව සිත හරි මඟට යොදලා ඒ උපාසිකාව වගේම අනිත් අයත් සෝවාන් ඵලයට පැමිණු බවයි ඒ කතාව අවසානයේ දැක්වෙන්නේ. ඉතින් අර ගාථාවෙන් මේ තැනැත්තිය ප්‍රයෝජනයක් ගත්ත බව පේනවා. අනුන් කළ කී දෑ ගැන හිතලා හිත දූෂ්‍ය කර ගන්නවා වෙනුවට තමන් කළ පින්කම ගැන හිතලා ඒ හිතීමෙන් තමයි සිත දානමේ පුණ්‍ය කර්මය තුලින් ඇති කරගත්තු ප්‍රසාදය ප්‍රමෝදය ඒක මුල් කරගෙන සමාධියක් ඇති කරගෙන තමයි ඒ මාර්ගඵල ලබා ගන්න ඇත්තේ. දැන් අර ධර්මයේ දේශනා කරනකොට ඇසිය යුතු ආකාරය නිරන්තරයෙන් නිතරම වගේ ධර්මයේ සඳහන් වෙනවා. යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් හෝ ධර්මයේ ශ්‍රවණය කෙනෙක් අට්ටිකත්ව මානසිකත්ව සම්බචේතසෝ සමන්නාහරිත්ව ඔහිතසෝතෝ ධම්මං සුනාති කියන පදේ නිතර සඳහන් වෙනවා. මේ දේශනාවෙන් මට වැඩක් ඇත කියලා ඒක වචනයක් පාසා මෙනෙහි කරමින් මුළු සිතම ඒකට යොදාගෙන යහනකොට තමයි ඔන්න ධර්මය හරියට යම්කිසි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කතාවේ මේ බාහිරෙන් එන අරමුණු වලට එහෙම නැත්නම් බාහිර උපද්‍රව පැත්ත ගැන අපි හිතලා බලනකොට මේ කාලයේත් ඒ විදිහේ තත්ත්ව ඇති බව මේ පින්වත් කිරිස කවුරුත් දන්නවා. නමුත් ඒවා පිළිබඳව ගත යුතු ක්‍රියා මාර්ගය නුවණින් සලකලා ගත්තේ නැත්නම් සමහර විට හිතන අන්දමේ දියුණුව වෙනකොට පරිහානියක් සැලසෙන්න පුළුවන්. දැන් මෙතන අර ආජීවකයාට පිට වෙල යන්න සිද්ධ වුණා. පිටත ගැනීම හිතලා ඇතුළත ශක්තිමත් නුවණක් ශාසනයේ දියුණුව වෙනකොට ශාසන පරිහානියක් සැලසෙන්නේ. දැන් මේකට පොඩි උපමා කතාවක් අපි මේ අවස්ථාවේ මතු කර ගන්න බලමු. මේ උපමා කතාවට අදාළ එක්තරා ප්‍රස්තාව පිරුලක් මේ සමාජයේ තියෙනවා. ඒ ප්‍රස්තාව පිරුල මොකද්ද කියලා අපි කියන්නේ නැහැ. කතාව අහලා ඉවර වෙනකොට ඒ මොකද්ද කියලා ප්‍රස්තාව පිරුල ඉබේටම හිතට නැගේ. විශේෂයෙන්ම මේ අපේ පුංචි රටේ බුද්ධ ශාසනය අනාගතේ බාර ගන්න ඉන්න මේ පුංචි උපාසක මහත්තුරුන්ට පුංචි උපාසක අම්මලාට පොඩි ගැමි කතාවක් මේ ඉදිරිපත් කරන්නේ. එකමත් එක රටක හිටියා ගමින් ගමට බඩු ගෙනහිල්ලා විකුණලා වෙළඳාමක් කරන වෙළඳෙක්. මේ වෙළඳ බඩු ගෙනියන්නේ බූරුවෙක් පිට තියාගෙන. දවල් කාලේ බූරුවෙක් පිට තියාගෙන බඩු අරගෙන ගෙනහිල්ලා විකුණලා ගෙදර කියන ධනෙ රැකගන්න ගෙදර බල්ලිකුත් හිටියා. මේ බූරුවයි බල්ලයි බොහොම යාළු. ඉතින් එක දවසක් රාත්‍රී රෑ කාලේ හොරමුලක් ආවා මේ ගේ බිඳින්. හොරු ආවා ගේ බිඳින්. ඉතින් මේ බූරුවා කියනවා බල්ලට, දැන් මේ ගේ රැකගන්නනේ ඔයා ඉන්නේ, ඇයි ඔයාගේ වැඩේ කරන්නේ නැත්තේ, බුරන්න එපා. නමුත් බල්ල බුරන්නේ නැහැ. ඉතින් බූරුවා කල්පනා කළා ඔයා කරන්න නැත්නම් මංවත් ඒක කරන්න ඕන නේද කියලා ඔන්න ටැස්ලන්න පටන් ගත්තා. බූරුවා කෑ ගහන්න පටන් ගත්තා. අර ගේ නිදාගෙන හිටිය බෙලෙන්දා මොකද කළේ? දොරේ ආරක්ෂාවට දාලා දුන්න පොල්ලත් අරගෙන ඇවිල්ලා බූරුවට තඩි බෑවා. ඔය අතරේ ඔය අවසරයෙන් අර එළියට හොරු ඇතුල් වෙලා සල්ලි පෙට්ටියත් ඔක්කොම අරගෙන ගියා. ඉතින් ඔන්න ඕක තුලින් අපට යම්කිසි ආදර්ශයක් ගන්න පුළුවන්. අන්න අර බල්ලගේ බල්ලා විසින් කළ යුතු ඒ කාර්යභාරය බූරුවා පිටට ගත්තා. ඒක නිසා ඒ පිටට තමයි ඉතින් අන්තිමට කුළු පාරවල් බැදුනේ. ඒක විදිහට අපි කල්පනා කරන්න ඕන ශාසනයේ ආරක්ෂාව සඳහා වුණත් අපි වැරදි ක්‍රියාමාර්ග ගත්තොත් එයින් සිදුවෙන්නේ ශාසන පරිහානියයි. ඒක නිසා අපි නිරන්තරයෙන්ම ඇතුළත ශක්තිමත් වීම ගැනයි කල්පනා කරන්නේ. කොහොමද ඇතුළතින් ශක්තිමත් වන්නේ? මේ විදිහේ දවසක මේ පින්වත් පිරිස වටිනා ශීලයක් සමාදන් වෙලා දවස මෙතන ගත කරන්නේ ඇතුළතින් ශක්තිමත් වීමටයි. මේ ගැන හිතනකොටත් අපිට සිහියට නගා ගන්න තියෙන්නේ අර බුද්ධ වචනේ අනුව ක්ෂණ සම්පත්තියයි. බුද්ධ ශාසනය පරිහානි මුඛයට යන බව කිසිම කෙනෙකුට රහසක් නොවේ. ශීඝ්‍රයෙන් පරිහානි මුඛයට යන ඒ අවස්ථාව කොයි විදිහද කියතොත් පහනක් නිවෙන අවස්ථාව වගේ. දැන් අපි තවත් පොඩි උපමාවක් වගේ උපමාවකුත් නෙමෙයි පොඩි සින්දර්ශන කතාන්තරයක් කියමු. පහන් කණුවේ අමාවක් දවසක පහන් පින්කම හරියට කුණාටු වෙනවා මේ පැත්තෙන් මේ පැත්තෙන්. පහන් දැල්ල නටමින් ඉඳලා නිල් පාට වෙනවා, නිවෙන්න ලං වෙනවා. මොකද අපි කරන්නේ? පාන්තිරේට තෙල් ටිකක් පොවනෝ. ඒත් හරියන්නේ නැති වෙනකොට පාන්තිරේ උස්සලා තව තෙල් වක් කරනවා. ඒත් හරියන්නේ නැතිකොට තව පාන්තිරයක් දානවා. ඒත් හරියන්නේ නැති වෙනකොට ඒ නිවෙන්න යන පාන දැල් වෙන පානකට ලං කරනවා. මොකද මේ අදහස මේ අඳුරු රාත්‍රියේ අපිට ටික වෙලාවකට හරි එළිය මේ විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ කියන අදහස. ඉතින් මේ උපමාවන්ව කල්පනා කරන්න ඕන. අපිත් අන්නර දැල් වෙන නමුත් කුණාටු මැද්දේ නිවිල යන සූදානම් වෙන පහනකින් එදී ගන්න හැටියට කල්පනා කළා. අර නිවෙන්න යනකොට ශ්‍රද්ධා තෙල් ටිකක් වක් කරන්න ඕන. තිර නොතිර බව අපි දන්නවා. ඒ වුණත් තව තිරයක් හරි දාලා වීරිය වැඩි කර ගන්න ඕන. Tamanṭama කරගන්න බැරි ටික කල්යාණ මිත්‍රෙකුට හේතු වෙලා ඒ ටික ලබාගෙන ඇතුළත ශාසනය ශීල සමාධි ප්‍රඥා කියන ශාසනය ශක්තිමත් කර ගන්න ඕන. එහෙම නැතුනොත් රකින්න දෙයක් නැති වෙනවා. රකින්න තියෙන්නේ පුස්සා. ශාසනයක් නොවේ. එතකොට අපි කල්පනා කරන්න ඕන අන්න අර බුද්ධ ශාසනය කියලා කියන්නේ හදවතින් හදවතට යන පණිවුඩයක් වගේ දෙයක්. ඒක නිසා ඒක තර කරගන්නට නම් අපි බෞද්ධයින් වශයෙන් දිනු කරගත යුතු නිවන සඳහා ආරමුණු කරගත යුතු ඒ ගුණ ධර්ම පද්ධතිය අප තුළ දිනු කරගන්නට ඕන. එතකොට අර පහණකින් පහණක් දැල්වන්න වගේ ඒ නිවෙන්න ගිය පහණ අර විදියට රැකිලා තිබුණොත් ඒකට තව පහන් වලට ශක්තිය ලබා දෙන්න පුළුවන්, ආලෝකය ලබා දෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මේ අන්ධකාර රාත්‍රිය අපට ක්‍රියා කරන්න සිද්ධ වෙන්නේ. උන්නෝකයි ඇතුළත ශක්තිමත් වීම කියලා කියන්නේ. ඉතින් ඒ වගේම දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ගාථාවේ පුළුල් අන්දමින් කල්පනා කරලා බලනකොට ඒක තුළ යම්කිසි ධර්ම න්‍යායක් ගැබ්බෙනවා. මෙතන කියවෙනවා අනුන්ගේ විෂම පැවතුම්, විෂමාචාර ඒවා ගැන හිතන ඔයදා ඒවා ඕම් කළ නොකළ දේ ගැන හිතන්නේ නැතුව තමන් කළ නොකළ දේ ගැන හිත යොදන්න කියලා. මොකද එහෙම කිව්වේ අපි කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් අනුන්ගේ වැරදි දැකීම අපට පහසුයි. තමන්ගේ වැරදි දැකීම ඉතාම අපහසුයි. ලෝක බුද්ධ වචනේින්ම තියෙනවා ධම්මපදේ සුදස්සං වජ්ජං අඤ්ඤේසං අත්තනෝ පණ දුද්දසං පරේසං හිසෝ වජ්ජානි ඕපුනාති යථා භුදං අත්තනෝ පණ ඡාදේති කලින්ව කිතවා සටෝ. මේ ගාථාවේ තේරුම සුදස්සං වජ්ජං අඤ්ඤේසං අන්න අයගේ වැරදි දැකීම පහසුයි. අත්තනෝ පණ දුද්දසං තමාගේ වැරදි දැකීම අපහසුයි. පරේසං හිසෝ වජ්ජානි ඕපුනාති යථා භුසං අනුන්ගේ වැරදි 10 පොළහ හරින්නා වගේ ඉදිරියට පහසුවෙන්ම ඉදිරියට දාන අත්තනෝපණ ඡාදීති කලින්ව කිතවාසටෝ තමන්ගේ වැරද්ද කපටි සූදුවන්තුවෙක් සටකපට සූදුවන්තුවෙක් පස ඇටේ එහෙම නැත්නම් දාදු කැටේ තමන් පරිදින්න යනකොට අංග ගන්නා වගේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දෙන උපමා. ඒක බොහොම ගැළපෙනවා. ඒ වගේම අතීත සිංහල කවියන් පවා මේ කාරණේ තවත් විදිහකට දැක්ුවා. තමන්ගේ වර්ධ පෙනෙන්නේ නැtei. අනුන්ගේ වර්ධ නම් බොහොම පහසුවෙන් පෙනෙනමයි. ඊළඟට ප්‍රශ්නයක් හැටියට අහනවා. මොකද මේ S2ට පිටින් තියෙන නහය පේන්නේ නමුත් තමන් නොපෙනෙන්නේ. S2ට බැහැරින් තියෙන නහය පේනවා. තමන්ව පෙනෙන්නේ නැහැ. ඒකොට තමන්ම පෙනෙන්න ක්‍රමයක්ත් තියෙනවද? S2ගේ අපි හිතමු පොඩි ආබාධයක්, තුවාලයක් මොකක් හරි කරදරයක් තියෙන කියලා කොහොමද අපි බලන්නේ? කණ්ණාඩියක්. මෙන්න මේ කණ්ණාඩිය උපමාව තමයි බුදුරජාණන් වහන්සේ අර පොඩි රාහුල් හාමුදුරන්ට දුන්නේ. මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා කියන වචනය. ආපසු හැරී බැලීම කියන වචනය. දැන් මෙතන අත්නෝ අවෙක්ඛෙය්‍ය තමා දෙසාම බලනවා කියන එක හඳුන්වන්නේ. තමා දෙසාම බලන්න නම් යමක් අවශ්‍ය වෙනවා. කණ්ණාඩියක් අවශ්‍ය වෙනවා. එතකොට අන්න ඒ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ ඊළඟට අතීතේත් අනාගතේත් වර්තමානයේත් සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණීන් තමන්ගේ වැරදි හරි ගස්සගත්තු හැටි දක්වන ඒ ධර්ම න්‍යාය පිළිබඳ පුදුම දේශනාවක් දේශනා කරලා තියෙනවා. මේ පින්නතුන් වෙනත් අහලත් ඇති යම් කිසි ප්‍රමාණයකට. දැන් මෙතෙන් තිත් එකට අදාළ නිසා අපි මතුල ගනිමු. බුදුරජාණන් වහන්සේක පාඩම ඇහුවා රාහුල මොකකටද මේ කණ්ණාඩිය මොකකටද කියලා. ප්‍රත්‍යවේක්ෂා කිරීම පිණිසයි. ප්‍රත්‍යවේක්ෂා කිරීම කියලා කියන්නේ ආපසු හැරීම පිණිසයි. ආපසු හැරී බැලීම පිණිසයි. ආපසු හැරී බලන්නේ මොකද? මොකටද? තමන්ගේ තියෙන අඩුපාඩුවක් සකස් කරගන්නයි. ඒක මේ පින්නතුන හොඳට දන්න. ඔය කණ්ණාඩියක් දිහා බලන්නේ. පාරට බහින්න කලින් ලස්සනට මූණ තියෙනවද? ඇඳුම් පැළඳුම් හරියට තියෙනවද? කියලා දැක ගන්න. මේ විදිහේ අවස්ථාවවලදී සමහරුන්ගේ මුළු ශරීරෙම පේන කණ්ණාඩියක් තියෙන. ඉතින් ඒ කණ්ණාඩියකින් ගන්න ප්‍රයෝජනයයි. ඉතින් ඒකම බුදුරජාණන් වහන්සේ මෙතන යොදා ගන්නවා. ඒ විදිහේ කණ්ණාඩියක් අපේ හිත ඇතුලේ තියෙනවා. අපේ මේ හිතට අදාළ ඒ චෛතසිකයන් අතර යම්කිසි ශක්තියක් තියෙනවා අපට ආපසු හැරී බලන්න. මිනිස්යා තුල ඒක වැඩියෙන් තියෙනවා. තිරසනාට නැති තුපමණට. ඒකයි අපි උපකාර කරගන්න. අන්න පච්චවෙක්කන කියලා කියන්නේ ආපසු හැරී බැලීම් ශක්තිය. ඉතින් ඒක උපමා කරගෙන ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රාහුල හාමුදුරන්ට අනුශාසනයක් වශයෙන්. රාහුල ඔබ නුඹ යම් කයින් යම් කටයුත්තක් කරනවා නම් කර්මයක් කරනවා නම් ඒ කරන්න කලින්ම මේ කරන වැඩෙන් තමන්ගේ පරිහානියට මේ කරන වැඩේ තමාගේ පරිහානියට එහෙම නැත්නම් තමන්ගේ කරදරයකට හේතු වෙනවද අනුන්ට හිංසා පිණිස හේතු වෙනවද දෙපක්ෂීය හිංසාවට පිණිස හේතු වෙනවද ඒ වගේම ඒක අකුසල දෙයක්ද කියලා හිතලා බලලා එහෙමනම් ඒ කිසිසේත් නොකළ යුතුය නුවණින් කල්පනා කරන කරන්න කලින් ඊළඟට යම් කිසි විදියකින් ඒක තමන්ගේ හිංසාවටවත් අනුන්ගේ හිංසාවටවත් දෙපක්ෂීය හිංසාවටවත් හේතු වෙන්නේ නැත්නම් ඒක කුසල කර්මයක් නම් ඒක කරනවා ඒක කළ යුතුය. ඒකට නොකළ යුතු දේ කළ යුතු දේ එතන බුදුරජාණන් වහන්සේ පළමු මට්ටමින් පෙන්නුවා. නමුත් තැන් අවස්ථාවල අපිට වැඩේ කරන්න කලින් ඒක තීරණය කරගන්න අමාරුයි. එහෙම වැඩක් තියෙනවා. මේකේ තියෙන ආදීනෝ පක්ෂයේ වැටෙන්නේ සමහර විට වැඩේ ටිකක් දුර ගියහම අපිට එච්චර ශක්තියක් නැති නිසා. දැන් මූණේ කීප සැරයක් බලන්නේ දාපු සුවඳ හෑන්ඩ් පවුඩර් හරියට ඇද්ද මදිද කියලා බලන්නේ ඒකනේ. අය අඩුපාඩු තියෙනවා නම් ඊළඟ සැරෙත් බලන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ මෙතනත් දෙවෙනි වොන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා. කරන අතරෙත් මේ වැඩේ කරන අතරෙත් ඒත් ප්‍රත්‍යවේක්ෂා කරන්න. ආපසු හැරි බලන්න හිත දියා. මේ කරගෙන යන වැඩේ තමාගේ හිංසාවටත් අනුන්ගේ හිංසාවටත් දෙපක්ෂීය හිංසාවටත් හේතු වෙනවද කියලා එහෙම සල්කලා බලලා ඒක එහෙම වෙනවනම් එතනම නවත්තන්න. ඒ වැඩේ එතනම නතර කරන්න. යම් කිසි විදියකින් කරගෙන යනකොට හිතෙනවා නම් එහෙම වැරදි නෑ හොඳ එකක් කියලා. අන්න එතකොට එහෙනම් කරගෙන යන්න. ඔන්න ඒ පමණක් නෙවෙයි. තුන්වෙනි අවස්ථාව. වැඩේ කළා ඉවර වුණා. කළා ඉවර වුණාම සමහර විට පේන්න පුළුවන් කලිනුත් අර අවස්ථා දෙකේම නොපෙනිච්ච වැරදි. ඉතින් ඒක නිසා තුන්වෙනි වත් දක්වන බුදුරජාණන් වහන්සේ කරලා ඉවර වෙලා කල්පනා කරලා බලනවා. මම මේ කරපු වැඩේ මගේ හිංසාවට මගේ පරිහානියට හේතු වෙනවද? අනුන්ගේ හිංසාවකට හේතු වෙනවද? දෙපක්ෂීය හිංසාවට හේතු වෙනවද? කියලා එහෙම සල්කලා බලලා එහෙන් දැන් ඉතින් කරලා ඉවරයි. කරලා ඉවර නමුත් ඒ දැන් කරන්න තියෙන්නේ ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට හෝ අනිත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ ඒක කියලා වැරද්ද මේ මගේ මේ අතේ නොදැනුවත්කම මගේ මෝඩකම නිසා මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා වැරද්ද ප්‍රකාශ කරලා ආයති සංවරය කියලා කියන නැවත හික්මීමට අදිෂ්ඨාන කරගන්න. හිම්මතු මං කරන්නේ නැත්. ඒ වගේම ඒක කළා ඉවර වෙලා බලනකොට තමන්ගේ හිංසාවටත් අනුන්ගේ හිංසාවටත් හේතු වුණේ නැහැ. ඒක දෙපක්ෂේම යහපතටයි හේතු වුණේ කියලා තේරෙනවනම් එහෙනම් ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් මං හොඳ වැඩක් කළා කියලා ප්‍රීති ප්‍රමෝදයෙන්ම රැදවල් හොඳින් හික්මෙමින් ජීවත් වෙන්න කියලාන්නේ බුදුරජාණන් වහන්සේ එකාය කර්ම ගැන ප්‍රකාශ කළා. ඒ න්‍යායෙන්ම වාක් කර්ම පිළිබඳවත් වචනෙන් කරන වැඩ පිළිබඳවත් මේ කතා කරන්න මේ කියන වචනය තුලින් තමන්ට හිංසාවක් වෙනවද අනුන්ට හිංසාවක් වෙනවද දෙපක්ෂයේම හිංසාවක් වෙනවද කියලා හිතලා බලන කරගෙන යන අතරෙත් හිතලා බලලා ඒ විදිහට නම් අර කියාපු ආකාරයට නුසුදුසු එකක් නම් එතන නවත්වනවා නැත්නම් කරගෙන යනවා ඊළඟට කරගෙන යන අතරෙත් යම් ආකාරයකින් තේරුනොත් එතනම නවත්වනවා ඒක නොකර හරිනවා ওই විදිහට වාක් කර්ම පිළිබඳව මනක් කර්ම පිළිබඳවත් එමය. මනක් කර්ම පිළිබඳව නම් කියන්නේ ඒ විදිහේ தත්වයක් තිබෙනවා නම් කළා ඉවර වෙලා ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමන් ඒ කියන්නේ හිතවිල්ල. තමන් යම් කිසි කාරණයක් පිළිබඳව හිතනවා. ඒ හිතාගෙන යන එක හිත හිත පළමුවෙනි හිතවිල්ල ඇවිල්ලා ඒ හිතන අවස්ථාවේ ඒක දෝෂි පේන්නේ නැහැ. හිතවිල්ල ටිකක් දුර ගිහිල්ලා සමහර විට පේන්න පුළුවන්. එතකොට අර කිව්ව විදිහට ඒ හිතවිල්ල නතර කරනවා. හොඳ හිතවිල්ලක් නම් දිගටගෙන යනවා. ඔක්කොම ඒ සෑහෙන දුරක් ගියාට පස්සේ තමන්ට තේරෙනවා නම් මේ අකුසල සිතක් කියලා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒ පිළිබඳ පිළිකුලක් ඇති කරගන්න. කාටවත් කියන්න දෙයක් නැහැ එතන. ඒක ගැන පිළිකුලක් එපාකමක් හිතේ ඇති කරගන්න තවත් ඒ හිතවිල්ල ඇති නොවන ආකාරයට. හොඳ හිතවිල්ලක් නම් අර විදිහට ඒක ප්‍රීතියක් සතුටින් තමන්ගේ ඒ ශික්ෂාව ඉදිරියට ගෙනියන්න. ඔන්න ඔය ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔය විදිහට කාය කර්ම වාක් කර්ම මනක් කර්ම පිළිබඳව අවස්ථා තුනක කරන්න කලින් කරන අතරේ කළාට පසුව ක්‍රමානුකූල විධිමත් ප්‍රත්‍යවේක්ෂා කිරීම තුලින් තමයි අතීතේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් තමගේ කාය වාක් මනෝ කර්ම පිරිසුදු කරගත්තනම් අනාගතයේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් තමන්ගේ කාය වාක් මනෝ කර්ම පිරිසිදු කරගත්තනම් වර්තමානයේ ශ්‍රමණ බ්‍රාහ්මණීන් කරනව නම් ඒ කරන්නේ මෙන්න මේ ආකාරයට කියලා බුදුරජාණන් වහන්සේ ඒ වටිනා ධර්ම න්‍යාය ලෝකයට හඳුන්වා දුන්නා. ඉතින් ඒ අනුවයි අපිට හිතා ගන්න තියෙන්නේ සම්බුද්ධ ශාසනය ඇතුළතින් ආරක්ෂා කර ගැනීම සඳහා අපිට කරන්න තියෙන්නේ මොකක්ද කියලා. අර ඊළඟට අනිත් පැත්ත අපි හිතලා බලමු. දැන් අර උපාසිකාව අරතරම් අපි කලින් සඳහන් කළ ආකාරයට වටිනා පින්කමක් කළා. අතිශයින් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක බුද්ධ දේශනාවට කන් යොමු කරනවා වෙනුවට අර ආජීවකයාගේ අසභ්‍ය වචන කුණුහරුප ඒවටයි හිත යෙදුවේ. ඒක නිසා හිත එකම් කරගන්න බැරි වුණා. යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වලා දුන්නා නම් අන්න ඒ අවස්ථාවේදී දේශනානුසාරයෙන් කියන්නේ දේශනානුසාරයෙන් හිත යවන්නේ නැතුව අමාර්ගඵල අවබෝධයක් කරන්න බෑ. ඉතින් ඒක පිළිබඳවත් වැදගත් කාරණයක් තිබෙනවා. දැන් අර ආජීවකයාගේ ශ්‍රාවකාවක් හැටියට හිටපු ඒ උපාසිකාව මුල් අවස්ථාවේදී අර විදියට වික්ෂිප්තව සිටියත් බුදුරජාණන් වහන්සේගේ අවවාදී උපදේශය අනුව අවස්ථානුකූලව සිත සකස් කරගත් නිසා මාර්ගඵල අවබෝධයක් ලැබුවා. ධර්ම ශ්‍රවණ මාත්‍රයෙන්ම මාර්ගඵල ලබනවාද කියන එකත් බොහෝ දිනාට ගැටලුවක් වෙච්ච යුගයක්. ඒ පිළිබඳවත් යමක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා විමුක්තායතන කියලා. සිතේ විමුක්තිය ඇති වෙන අවස්ථා පහක්. ඒක දක්වන්නේ මෙහිමයි. ශාස්ත්‍රුන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකෙක් හෝ ධර්මයේ දේශනා කරන අතරේ ඒ පිළිබඳව නර අපි කලින් සඳහන් කළ ආකාරයට මේ ධර්මයෙන් මට වැඩක් ඇත කියලා ඒ පිළිබඳව මෙනෙහි කරමින් මුළු සිතම ඒකට යොදාගෙන ධර්මයේ ශ්‍රවණය කළ යුතුය. එතකොට ඒ ධර්මයේ යම් එතන කියන අර්ථපටි සංවේදීච හොති ධම්මපටි සංවේදීච ඒ කියන දෙහි අර්ථයත් වැටහෙනවා. ඒ අර්ථය තුල තිබෙන ධර්මයක් වැටහෙනවා. ඒක වැදගත් දෙයක්. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ කියන දේ අර්ථයත් ඒ අර්ථය අනුව පෙන්නුම් කරන ධර්මයක්. ඒ දෙකම තේරුම් ගන්න. ඒක විඳින්න ඕන. ඒක වින්දනයක්. අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී. ඒක වින්දනයක් කරගන්න නම් හොඳ සමාධි සිතක් තියෙන්න ඕන. බුද්ධ දේශනාව අනුව අනුසාසර අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ හමුවේ ඒ බුදුන්වහන්සේගේ දේශනා විලාසය, උන්වහන්සේගේ ඒ අනිකුත් ඒ සියලු බුද්ධ ශක්තියත් නිසා ඒ අසන අවස්ථාවෙම සිත එක්තැන් වෙනවා. ඒ සමාධිය අකිතනම බුද්ධානුස්සති වශයෙන් සමහර විට සමාධියක් වෙනවා. ඒ සමාධිමත් සිතින් ධර්මය අහනකොට ධර්මය කියන දේ අර්ථයක් වැටහෙනවා. ඒ තුල තියෙන ධර්මයක් වැටහෙනවා. අත්ත පටිසංවේදේ ධම්ම පටිසංවේදී. ඒ විදිහට අර්ථ පටිසංවේදීව ධම්ම පටිසංවේදීව අහනකොට ඇතුළතින් ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමෝදය කියලා කියන්නේ දැඩි ප්‍රීතියක්. එතකොට ඒක පිට ළඟ ඉන්න කෙනාට කියන්න යන්නේ නැහැ. ඒක සංසිඳවාගෙන ප්‍රීතිය බවට හරිනවා. ප්‍රමෝදය ප්‍රීතිය ඒ අතර සුළු වෙනසයි තියෙන්නේ. ඒ ප්‍රමෝදය ප්‍රීතියක් බවට සියුම් ප්‍රීතියක් බවට පත් කරගන්නවා. සිත ප්‍රීතිමත් වුනහම බැහැරින් ආයිත් පිටතින් ඇහෙන සින්දුවකටවත් හිත යවන්නේ නැහැ. ඇතුළතින්ම ප්‍රීතිය තියෙනවනේ. එතකොට ඒ නිසාම කයත් සිතත් සංසුන් වෙනවා. ඒ සංසුන් බව තුළ කයේ අමුතු සැපයක් අමුතුම වෙනදා නොවින්ද සංසුන් සැපයක් විඳිනවා. ඒ සැපය තුළයි හිත සමාධිමත් වෙන්නේ. ඒ සමාධිය තුළින් ඊළඟට අවබෝධය එන. ඔහොමයි මාර්ගඵල අවබෝධය පිළිබඳ පළමු පියවර හැටියට දක්වන්නේ. එතකොට ධර්ම ශ්‍රවණය කරනකොටත් මාර්ගඵල අවබෝධය ලැබිය හැකි බව පොතපතේ සඳහන් වෙනවා. නමුත් ඒ එකක් පමණයි. ඔන්න ඊළඟට දෙවෙනි එක දක්වනවා. යම්කිසි ශ්‍රාවකයෙක් අර කියාපු විදියට ධර්මයට කන් දෙනව නෙවෙයි ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරනවා. නමුත් ධර්මයේ දේශනා කරන අතරෙත් ඒ දේශකයා ධර්මයේ කියන අර්ථයත් ඒ තුල තියෙන ධර්මයක් වින්දනය කරමින් මෙනෙහි කරමින් දේශනා කරනකොට අන්නර තමා තුලින්ම මෙතෙක් සමාජයට නොලැබූ දෙයක් වෙන්න පුළුවන්. නමුත් මාර්ගඵල අවබෝධයක් ලබනවා. ඒක අපි උපමාවකට කියනවා නම් ඔය සමහර ගෙදර වල් වල අමුත් එක් වෙනවයි කියලා අහන්න ලැබුණාම හොඳ හොඳ ආහාර සූදානම් කරනවා. ඉතින් අමුත්ත විතරක් නෙවෙයි ඒක භුක්ති විඳින්නේ. ඒත් එක්ක සමහර විට තමනුත් භුක්ති විඳිනවා. ඒ වගේ දේශකෙක් මේ ධර්මය අර්ථයත් තේරුම් අරගෙන ඒ ධර්මයත් වින්දනය කරමින් දේශනා කරනකොට ශ්‍රාවකයන්ට පමණක් නෙවෙයි දේශකයටත් මාර්ගඵල අවබෝධ ලැබෙන බඳු අවස්ථා කොතිකුත් ධර්මයේ සඳහන් වෙනවා. මහා ආශ්චර්යමත් දේවල්. ඒ ආශ්චර්ය වෙන වෙන දෙකින් නෙවෙයි වෙන අමුතු ප්‍රාතිහාර්යකින් නෙවෙයි. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දැක්ව ධර්ම න්‍යාය අනුවයි. ධර්ම ශ්‍රවණය කරනවා වගේම ධර්ම දේශනාවත් ඒ විදිහට කෙරෙනවා නම් මෙතෙක් නොවැටහුණු ධර්ම කාරණා ඒ දේශනා කරන අවස්ථාවේදී වැටහෙන්න පුළුවන්. ඒකයි ඒ ධර්ම දේශකයාටත් ඒ විදිහට අවස්ථාවක් ඇති බව ප්‍රකාශ කළේ. ඊළඟට තුන්වෙනුව දක්වනවා ඇතම් කෙනෙකුට ධර්මයේ සවිස්තරව සජ්ජායනා කරන අවස්ථාවේ පරිවිදියේ මාර්ගඵල අවබෝධයක් සිද්ධ වෙන්න පුළුවන් බව. සජ්ජායනාව කිරීමේදී සිත බැහැරට යන්නේ නැහැ. සිත අවදිමත්. විශේෂයෙන්ම සජ්ජායනාව තියෙන්නේ තීන මිද්ද කියලා කියන ඒ නිදිමත නැති කරගන්න. තමන් කටහඬ හඬ නගලා කියනකොට තමන් අවදිමත් වෙනවා. තමන්ගේ කනට ඒක ඇහෙනවා. කනට ඇහෙනවා වගේම හිතටත් ඒක වැදෙනවනම් බාහිර තියෙන දේවල් වලට හිත යවන්නේ නැතුව අන්නේ අවස්ථාවෙත් පුළුවන් අත්තපටි සංවේදී ධම්මපටි සංවේදී කියපු ආකාරයට ඒ සජ්ජායනාවට අඩංගු ධර්ම කොටාශය තුල තියෙන ගැඹුරු අදහස් වඩාත් හිතට කාවද්ද ගන්න. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පටි සංවේදී කියලා කියන එක වින්දනයක් බවට පත් කරගන්න. අන්නේ බඳු අවස්ථාවේ ඇතුළතින්ම ඒ සජ්ජායනා කරන අවස්ථාවෙම අර කියාපු විදිහටම ප්‍රමෝදයක් ඇති වෙලා ඒක ප්‍රීතියක් බවට පත් කරගෙන එයින් කය කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියලා කියන කයෙත් සිතේ සැහැල්ලු බව ඇති කරගෙන ඊළඟට එතකොට ඒක තුල ඊළඟට දේශනාව ඒ කරන සජ්ජායනාට අදාළ කොට ධර්ම කොටස යම් ආකාරයකින් නිවනට නැඹුරු එකක් නම් ඒ තුලින්ම මාර්ගඵල අවබෝධයක් කරන්න පුළුවන්. මේ තුන්වෙනි අවස්ථාව. ඒ වගේ ඊළඟට හතර වෙනුවක් දක්වනවා. තවත් යම් කිසි කෙනෙක් තමන් අසා තිබෙන ඉගෙනගෙන තිබෙන යම් කිසි ධර්ම කොටාශයක් මනසින් හිතෙන් ඒ ගැන හිත යොදනවා. ඒ ගැන හිත යොදනවා මෙනෙහි කරනවා. ඒ ගැන විමසලා හිතින් විමසලා බලනවා නැවත නැවතත්. එහෙම විමසලා බලනකොට ගැඹුරින් ගැඹුරට යනවා. ධර්ම කොටාශය තුල අමුතු සමාධියකට වගේපත් වෙනවා. අන්න එතෙන්දී අත්ථ සංවේදී ධම්මපටි සංවේදී වගේ ඒ මෙතෙක් ඉගෙනගෙන තිබුණු ධර්ම කොට්ඨාසය ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනවා. අර කියාවු සමාධි අවස්ථාවල් ලැබිලා අන්න එතකොටත් පුළුවන් බව දක්වනවා මාර්ගඵල අවබෝධය. පස්වෙනිව දක්වන එක තමයි බොහෝ විට බුදුරජාන් වහන්සේ අවසාන වශයෙන් දක්වන්නේ සාමාන්‍ය රීතියයි. වැදගත්ම දෙයයි. මෙතෙන්දිත් පස්වෙනිව දක්වන්නේ අපි දැන් කවුරුත් ප්‍රකාශ කරන ආකාරයට, කතා කරන ආකාරයට කමඨහනක් කියන ඔය අපි දැන් ව්‍යවහාරයේ දෙන යම්කිසි සමාධි නිමිත්තක්. තමන්ට උරු සමාධි නිමිත්තක් මෙනෙහි කරනවා. තමන් හොඳට වඩලා තියෙන සමාධි නිමිත්තක හිත යොදනවා. ඒ සමාධි නිමිත්ත ආශ්‍රයෙන් සමාධිය වගේම ඒක ප්‍රඥාවට යොමු කරනවා. ඒ සමාධියෙන් ප්‍රඥාවට හිත යොමු කරන අවස්ථාවේ ඒත් පුළුවන් මාර්ගඵල අවබෝධය. ඔන්න බුදුරජාණන් වහන්සේ විමුක්ත ආයතන පහක් දක්වලා තියෙනවා. ඒ න්‍යාය අපි කාටත් ප්‍රයෝජනවත්. අපි දැන් කොතිබුත් බණ අහනවා, බණ දේශනවා, ඊළඟට සජ්ජායනා කරනවා, ඉඳ හිටලා ධර්මය මෙනෙහි කරනවා, ඉගෙනගත්තු දේවල් විභාග පාස් කරන්නම් ඉතින් කරනවා නම් එතකොට ඕවා ලැබෙන්නේ නැහැ. ඒක විභාග පාස් කරන අදහසින් නෙවෙයි, ලෝකයේ තියෙන උසස්ම විභාග පාස් කළා උපාධි ලැබීමට නෙවෙයි, උපදීවත් කරන්න අදහසින් කරනවා නම් ලෝකයේ තියෙන ලොකුම විභාග හතර පාස් කරලා උපාධියක් ලැබෙන වෙනුවට උපදි පටිනිස්සග්ග කියලා කියන පංචඋපාදානස්කන්ධය අතහරින අදහසින් ඒ තමන් ඉගෙනගත්තු ධර්ම කොටහසේ අර විදිහට මෙනෙහි කරනවා නම් අන්න එතකොටත් පුළුවන්. ඉතින් ඊළඟට අර දැන් සාමාන්‍ය රීතිය නිසා තමයි අපට අර විදියට දියුණු මනසක් බොහෝ විට ඒව ආරක්ෂණික මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ. සංසාරයේ දීර්ඝ කාලයක් පාරමී වඩාපු අයයි ඒ බඳු අය අනිත් අයට අඳුනගන්න අමාරුයි. බුදු ඇසටයි අහුවෙන්නේ ආසය අනුසඤ්ඤාන ආදී වශයෙන් බුදුරජාන් වහන්සේගේ විශේෂ අසාධාරණ ඥාන දෙන ෂඩ් අසාධාරණ අනිත් ශ්‍රාවකයන්ට පොදු නැති නිසා ඒවට අසාධාරණ ඥාන කියලා කියන්නේ. මේ කාලේ කියන සාධාරණ අර්ථය නෙවෙයි. බුදුරජාණන් වහන්සේට තියෙන මේ විශේෂ ඥාන ශක්තිය මහා කරුණා සමාපatti ආසයානුසය ඥාන විදිහට මේ සත්වයින්ගේ ශක්තියන් පිළිබඳ අවබෝධය තියෙනවා. ඒ යොදාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට අර ක්ෂණික මාර්ගඵල අවබෝධය සිදු වුණු බව බොහෝ විට සඳහන් වෙනවා. නමුත් ඒක හැමදාම නොවෙන්න පුළුවන්. හැම තැනකම ඒක සිදු නොවෙන්න පුළුවන්. එහෙම ශක්තියක් ඇති කරගෙන ආවා. ඒවා මතුවෙන අවස්ථාව හරියට පේන්නේ බුදු ඇසටයි. ඒ නිසා මෙවැනි යුගයක විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණ මාත්‍රයෙන්ම එය ලැබේ කියන ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ඇති කරගන්නේ නැතුව කළ යුත්තේ යෙදිය යුතුයි. මොකද්ද? අර කියාපු කමඨහන. කමඨහන කියන වචනේ පවා කර්මස්ථාන කියන වචනේ පවා අපි බොහෝ විට මේ යුගයට ගැලපෙන ආකාරයට කර්ම කියන්නේ වැඩ නිසා, ධාන කියන්නේ තැන නිසා, ආධ්‍යාත්මික වැඩපොළ නමින් හඳුන්වනවා. අන්න එහෙම යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික වැඩපොළක් බාරගෙන කමඨහනක් හැටියට නිරන්තරයෙන් ඒකේ නිරත වෙලා විවේක අවස්ථාවලදී විවේක ලබාගෙන හරි එහෙම අන්න එතකොටත් අර කියාපු ක්‍රමක්‍රමයෙන් අර කියාපු අත්පටි සංවේදී ධම්මපටි සංවේදී ආදී වශයෙන් ධර්ම කොට්ඨාසේ වඩා ගැඹුරට වැටෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුලදී නීරස කර්මස්ථානි පිළිබඳ ඒ නීරස වෙන්නේ කමඨහන තමන්ට හිතට නාලෙන නිසායි. අතීතයේ සඳහන් වෙන කම්මඨානි චිත්තීකාරං කත්වා කර්මස්ථානි කෙරෙහි ලොකු ගෞරවයක් ඇති කරගන්නට ඕන. ශාස්ත්‍ර ගෞරවය වගේ දෙයක්. මේ කර්මස්ථානි මම මේ බලාපොරොත්තු වෙන කටයුතු ඉෂ්ට කරගන්නවා කියලා නැත්නම් දෙගිඩියාවක් ඇති වෙනවා. ඒකොට එහෙම ඒ කර්මස්ථානයක් ලබාගෙන ඒක අනුව ඊළඟට ක්‍රමානුකූලව යම් සමත මට්ටමක් ඇති කරගෙන සිත සමාධිමත් වීම කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා අර සිතේ ශක්තිය අවුරාලන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියන සිතේ ශක්තිය ඇදගෙන යන ඒවා ඉවත් කිරීමයි తాවකාලිකව හරි. එතකොට ඒ කාමසිතුවිලි, ද්වේෂසිතුවිලි, නිදිමත අලස ගති, සැකකුකුස් නොසන්සුන් ගති, පසුතැවිලි, සැකකුකුස් ආදී සංසිඳුවාගෙන කමඨහනේ සිට තැන්පත් වෙන අවස්ථාවේදී තමයි සමාධිමත් වෙනවා කියලා කියන්නේ. සමාධිය ඒකාග්‍ර වීම, ඒකාග්‍ර වුණා අවස්ථාවේදී යම් කිසි විදිහක විදර්ශනාවට නැඹුරු ත්‍රිලක්ෂණයට අදාළ ඒ ශක්තිය ඇතුළේ වෙරිලා තියෙනව නම් අර සමාධිය තුලින්ම එහෙම නැත්නම් සමාධියෙන් නැගිටලා කෙනෙකුට පුළුවන් මාර්ගඵල අවබෝධ කරගන්න. අන්න ඒ ටිකයි එතකොට අවසාන වශයෙන් දැක්වෙන්නේ තමන් වඩාගත්තු සමාධි නිත්‍යක් උපකාර කරගෙන ඒ නිවන හැටියට අපි සඳහන් කරන ඒ අර තුඹුවේ ප්‍රත්‍යක්ෂය තමන්ට ළඟා කරගන්න පුළුවන්. අපි එතකොට සම්බුද්ධ ශාසනය රැක ගන්නවා කියලා කියන්නේ අර විදිහට කෑකෝ ගහමින් කරන දෙයක් හැටියට නොවේ. දැන් අර ආජීවකයාට ගේ ඇතුලේ ඉඳලා පිටට යන්න සිද්ධ වුණා. අර ඒ අවස්ථාවේ ශක්තිමත්ව අසල්වාසීන් එහෙම කටයුතු කළ නිසා. නමුත් අනිත් අපි කියආපු අර පිරුල රස්තා පිරුල සම්බන්ධ උපමා කතාවේදී අර වෙලෙන්ද ගේ ආරක්ෂාවට දුන ගේ පොල්ලත් අරගෙන එළියට ගියා අර සතාගේ පිටට ගහන්න. එතකොට හොරුන්ට ඉබේටම දොර ඇරුණා. අන්න එහෙම තත්ත්ව අපේ ශාසනයට උදා වෙන්න පුළුවන් අදූරදර්ශී ක්‍රියාමාර්ග ගත්තොත් ශාසනය ආරක්ෂා කරන අදහස. ඒ වෙනුවට අපි කල්පනා කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ක්ෂණ සම්පත්තිය පිළිබඳව කියාපු කාරණා අපි නිරන්තරයෙන් හිතා ගන්න ඕන. ඒක මේ පින්නතුන් අහලා තියෙනවා. ඔය ලුවැඩ සංගරාවාදීයේ තියෙන්නේ අඳුරෙහි අසුලම මිදිනට දුරදී විදුලිය පැහැ වැරදුනහොත් වරදී විදුලිය වන් මේ කයලත් ඇනිදී සිදුනකොලොත් මතු සගමොක් වරදී. ඒ පැරණි උපමාවක් අතීතයේ දුණු ආයන්ගේ දක්ෂතාව මනින්න. ඝන අන්ධකාර රාත්‍රියක විදුලි කොටනකම් බලාගෙන ඉන්නවා දුන්නට ඊතලේ තියාගෙන. විදුලි කොටන වෙලා ඊළඟට අනිත් පැත්තෙන් තියෙන අසලෝමයක් සෑහෙන දුරකින්. තමන්ගේ දක්ෂතාව පෙන්නුම් කරන්න නම් ඔප්පු කරන්න නම් විභාගයෙන් පාස් වෙන්න නම් අර අසලෝම විදින්න ඕන. විදුලි කොටන සුළු වෙලාවෙ තුල හිතාගන්න බැරි දෙයක් ඒක. නමුත් අන්නේ උපමාවයි මෙතෙන්දී බුද්ධ වචනය අනුව මේ කියන්නේ අඳුරෙහි අසලෝම විදිනට දුරදී විදුලිය පැහැ වැරදුනොත් වරදී. විදුලිය පැහැ වැරදුනොත් ඉවරයි. එතකොට විදුලිය නම් දක්වන්නේ විදුලිය කවන් මේ කයලත් යනදී මේ බුද්ධෝත්පාද කාලයේ මේ ශරීරය නෙමෙයි මෙතන කියන්නේ බුද්ධෝත්පාද කාලයේ ලැබුව මේ ඥානවත් මනුෂ්‍යාත්ම භාවය ක්ෂණ සම්පත්තිය මේක ලබාගත් වූ අවස්ථාවේදී සිදු නොකළොත් ඒ කළ යුතු දාන සීල භාවනා වශයෙන් කළ යුතු පින් නොකළොත් මතු සගමොක් වරදී ස්වර්ග මොක් සම්පත්තිය නැති වෙනවා. ඉතින් මේ අදහසම තමයි ඔය බෞද්ධ සංස්කෘත කවීන් එතෙන් විට ප්‍රකාශ කරනවා. ඒත් කෙනෙකුට සංවේගය ඇති වෙන අන්දමින් රාත්‍රව යථා මේඝ ඝනාන්ධකාරේ විද්‍යුත් යථා ප්‍රජ්වලති ප්‍රකාශම් බුද්ධානුභාවේන තථා කදාචිත් ලෝකස්ස පුණ්‍යේෂු මති ක්ෂණං ස්‍යාත්. රාත්‍රව යථා මේඝ ඝනාන්ධකාරේ මේඝ ඝනාන්ධකාරේ තියෙන රාත්‍රියක විද්‍යුත් යථා ප්‍රජ්වලති ප්‍රකාශම් යම් මොහොතකට විදුලිය ආලෝකයේ දල්වයිද ඒ විදිහටම ඒවා බුද්ධානුභාවේන තථා කදාචි බුද්ධානුභාවයෙන් කියලා කියන්නේ බුදු කෙනෙක් පහළ වීම නිසා බුදු කෙනෙක් පහන වීමේ ආනුභාවයෙන් ලෝකස්ස පුන්නේෂු මති ක්ෂණංචා ලෝකයාට පින් පිළිබඳව සිතක් මොහතකට ඇති වෙන මොහතකට ඇති වෙන මේ මොහතකට ඇති වෙච්ච කරක ගැනීමයි අපිට එතකොට කරන්න තියෙන්නේ. එතකොට අන්න එකම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන්නේ චිත්ත පාදම්පි කෝහං චුන්ද බහුකාරං වාදානි කෝපන වාදෝ කායින වාචාය අනුවිධේනාසු මහා චුන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. චුන්ද කුසල ධර්ම පිළිබඳව සිතක් උපදවා ගැනීම පවා බොහෝ වැඩදායකයයි කියලා මම කියමි. ඒ අනුව කයින් වචනයෙන් ක්‍රියාත්මක කිරීම ගැන කවර කතාද අමුතුන් කිය යුතුද? එතකොට අපි කල්පනා කරන්න ඕනේ ඒ ඇතිවෙච්ච කුසල් සිත රැකගන්න. එතකොට අර උපාසිකාව ඇති කරගත්තු කුසල් ටික රැක ගන්න බැරි වුණා අර ආජීවිකයා ගැන හිතීමේ. අපිට කරන්න තියෙන්නේ එතකොට අපේ ඇතුළත දියුණුව සඳහා ඇතුළතින් ආරක්ෂා වීම එහෙම නැත්නම් ඇතුළත ශක්තිමත් වීම සඳහා මෙන්න මේ ධර්ම මාර්ගයේ යාමයි. කොයි කොයි විදියට අනුම් බැනුම් ආවත්. ඉතින් ඒ සඳහා මොකද මේ ධර්ම මාර්ගය තුල තියෙන්නේ? අර කියාපු ශීල සමාධි ප්‍රඥා කියන ටිකයි. දැන් මේ මහා චුන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ඒ කළ දේශනාවෙම තවත් ඊටාත්ම ගැඹුරු කාරණයක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වුණු කාලේ නිගණ්ඨාදීන් තුල තිබුණ සංකල්පයක් තමයි ලෝකයාට කරන්න බැරි මට්ටමට තමන්ගේ කෙලෙස් ලියාදැමීමේ අදහසින් ලියාදැමීම කියලා කියන්නේ අඩු කිරීමේ අදහසින් යම් යම් දේවල් පරිත්‍යාග අතහැරිනවා. අතහැරගෙන ගිහිල්ලා නිගණ්ඨයින් අන්තිමින් ඇඳපු වස්ත්‍රයත් අතහැරියා. ඒකත් ලොකු හපංකමක් හැටියට හපංකමක් කියන එක නේ. නමුත් ඔවුන්ගේ සංකල්පය අනුව අතහැරීම පිළිබඳ සංකල්පය ඒ විදිහට ඇගත්තේ. ඒ සල්ලේක ප්‍රතිපදාව කියලා එක හැඳින්නුවා. මේ සල්ලේක වචනේ බුදුරජාණන් වහන්සේ උපකාර කර ගන්නවා. සල්ලිකති කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් ලියලා දානවා. ලියලා දාලවා කියලා කියන්නේ අර දැන් අපි කියන්නේ ලීයක් ටිකෙන් ටික ඇහැ දාන, ඇහැලහැල දානවා. ඒ වගේ කෙලෙස් ඇහැලහැල දාන ක්‍රමයක්. අර තමන්ගේ අවශ්‍යතාවල් ක්‍රමක්‍රමයෙන් අඩුකීමෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ අමුතු සංකල්පයක් ඊතුලින් ඉදිරිපත් කළා. මේ ශාසනයේ දැන් අර කිව්වොත් නිගණ්ඨ ප්‍රතිපදාව අනුව බැලුවොත් සල්ලේක හැටියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ ඔය බොහොම අමාරුවෙන් උත්සාහ කළ වීරිය දරලා පංචකාම සම්පත්තියෙන් ඈත් වෙලා ලබා ගන්න ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන ආදී වශයෙන් ඒ ධ්‍යාන තත්ත්ව. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ආර්ය ව්‍යවහාරයට අනුව මේ ධ්‍යාන තත්ත්ව මේ ඒවා සල්ලේක නමින් හඳුන්වන්නේ නැත. ඒවා දිඨ ධම්ම සුඛ විහාර කියලා කියන මෙලොවම සැප විහරණ හැටියට බුදුරජාණන් වහන්සේ මේ ධ්‍යාන තත්ත්ව හඳුන්වන්නේ. ඊටත් එහා තිය සමාපatti තත්ත්ව ගැන ප්‍රකාශ කරලා ඊළඟට කියනවා ඒ සමාපatti ඒවට මම කියන්නේ නැහැ සල්ලේක කියලා. අර නිකන්ට නියෝදන වචනේ යොදන්නේ නැහැ මම එතන. මම ඒවට කියන්නේ සන්තායේතේ විහාරා, සාන්ත විහරණ හැටියට මම ඒව හඳුන්වන්නේ. නමුත් ඔන්න හඳුන්වන මොකද්ද සල්ලේක කියන්නේ? බුදුරජාණන් වහන්සේ දක්වන මොකද්ද නියම සල්ලේක කියලා? ඒක අමුතු සංකල්පයක්. මෙන්න මේ විදිහටයි ඒක හඳුන්වන්නේ. පරිපාණාතිපාති භවිස් පරි විහිංසකා භවිස්සanti. මයමෙත් අවිහිංසකා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. අනෙක් අය හිංසාවට යෙදුණු කට්ටිය. හිංසාවට යෙදුණු අය වන්න ඕය. අනෙක් අය මෙතනත් අර තමාහාර අනු කතාව තියෙනවා. අනෙක් අය හිංසාවටම යොමුණු අයයි. මයමෙත් අවිහිංසකා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. අපි අවිහිංසාව පැත්තට යමු. ඒකෙන් සල්ලේකයක් වෙමු. එතකොට වැඩි කොටස කරන්නේ වැඩි පිරිස කරන්නේ හිංසාව. අපි ඒ හිංසාවෙන් හිත මුදාගෙන අවිහිංසක වෙමු. අන්න බුදුරජාණන් වහන්සේ දක්වන අමුතු සල්ලේක සංකල්පය. ඒක තව ටිකක් තේරිය ඇතට යනකොට. පරේ පාණාතිපාති භවිස්සanti. අනෙක් අය ප්‍රාණඝාතයේ දෙන අය. මයමෙත් පාණාතිපාතා පටිවිරතා භවිස්සාමි. අපි ප්‍රාණඝාතයෙන් වෙන් වූ අය වෙමු. අන්න එතනත් වෙන්වීමක්. රැඳුමෙන් වෙන්වීම නෙවෙයි. නිගණ්ඨෙන් කිව්වා වගේ. කැඹුරින් මේ සීලාදී ගුණ ධර්ම වලට අන්න ඒක සම්බන්ධ කරපු සල්ලේක පදේ. අන්නේ අනුව අපි හිතලා බලනකොට අනිත් අය අර විදිහට විහිංසකයි. අර විදිහට පරපණ නසනවා. අර විදිහට හොරකම් කරනවා. හොරමෙරකම් කරනවා. කඩා නානාවිද දාමරිකකම් කරනවා. ඒ අයත් එක තරගයට අපිත් කරන්න ගියොත් ශාසනය රැගෙනම වෙනුවට ශාසනය පරිහානියයි වෙන්නේ. එකනන්නම් වාලි කරන්න ගියොත් ඒ අය කඩා වඩා ගන්න විනාශ කරනවා. අපිත් ඒක කරනවා. එතෙන් තියන්න සල්ලේක ප්‍රතිපදාව බුදුරජාණන් ප්‍රකාශ කළා. ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් ලෝකයා කරන දෙයකට ප්‍රතිවිරුද්ධ දෙයක් මෙතන යන්නේ. බහුතරය කරන්නේ අරකයි. අපි මේ මෙහිලා මෙන්න මේ විදිහට හික්මෙමු. ඔන්න එතකොට එයිනුත් අපිට හිත යමක් ගන්න පුළුවන්. සංඝයා වහන්සේලා දේශනා කරනම් මේ හුඟක් දේශනා පොදුවේ හැම කෙනෙකුටම යම් යම් ප්‍රමාණයට පිළිපදින්න පුළුවන් බව මේ අවස්ථාව ගැන හිතලා බැලුවා. දැන් මේ පින්වතුන් සීලයක් සමාදන් වෙලා ඒ වෙනුවෙන් පේවිල ඉන්න අවස්ථාවේ එදිනදා ගෙදර දොරවල් වල යම් ප්‍රශ්න කර අවස්ථාවල් පැනනගුණාම ක්‍රියා කරන විදිහට මේ අවස්ථාවේ කරන්න මේ සිතුන් මේ පින්නතුන්ගේ සිත යොමු වෙන්නේ නෑ නේද? මොකද පාණාතිපාතා වේරමණී කියලා තදින් කියලා තියෙනවා. අදින්නාදානා වේරමණී කියලා තියෙනවා. ওই විදිහට වේරමණී කියන වචනය අපි අර නිතර කියන්නේ ඒක ටිකක් බරදාලා කියන්න කියලා. ඒයින් වෙන්වීම කියන අදහස හිතට දාගෙන තියෙනවා. ඒ අදහස වෙන්වීම කියන අදහස තුලින්නම් අපි ආරක්ෂා වෙනවා. සල්ලේක ප්‍රතිපදාවන් ශීලයට නම් කළ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා. ඉතින් අර ධ්‍යාන තත්ත්ව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ප්‍රතිඵලයක් වශයෙන් අර කියපු දිත්ත ධම්ම සුඛ විහාර මෙලොවම හොඳ සැප විහරණයක් ශාන්ත විහාරය ලැබෙන ඒ ප්‍රතිඵලය. පටන් ගන්න ශීලයෙන්. අන්න එතකොට ඒ අතිනුත් අපි බුද්ධ ශාසනයක් ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන පින්නතුන් ශාසනය කියලා කියන්නේ මොකද්ද කියන එක අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් අනිත් ඒවා කොයිවත් නැතත් මේ ටික තියෙනවා නම් ශාසනය තිබෙනවා. මොකද ශීලය සමාධිය ප්‍රඥාව කොතනක හෝ මේ ටික තිබෙනවා නම් එතන ශාසනය තිබෙන හැටියට අපිට හිතන්න තිබෙනවා. ඒ විදිහට කල්පනා කරලා බලනකොට අපිට තියෙන්නේ අන්න අර පහන. මේ පහන කොතනද තියෙන්නේ? අපි අර උපමාවට ගත්තු මාසෙ පොයේදා පහන් පින්කමේ පහන් කණුවේ පහන් පින්කමේ අර දැල්ලු අර අමාරුවෙන් එළිය රැකගත්තු පහන කොහෙද තියෙන්නේ? අපේ හදවතේ. එතකොට ඒ අර අපි කියන්නේ මැටි පහන වගේ දෙයක් තමයි ඒක. ඒ හදවතේ පහනට තමයි අන්න අර ශ්‍රද්ධා තිල් වක් කළා. වීරය තිරේ දාලා ඒත් මදි වෙනකොට තමන්ට නොවැටෙන දෙයක් තියෙනවා නම් තවත් පහනකට ලං වෙලා, කල්යාණ මිත්‍ර පහනකට ලං වෙලා ඒ ආලෝකයෙන් ප්‍රයෝජන අරගෙන අන්න ඒ විදිහට තමයි. එතකොට ඒ ශක්තිමත් වෙච්ච පුද්ගලයාට පුළුවන් තව 10 දෙනෙක්, තව 20 දෙනෙක් ශක්තිමත් කරන්න. අන්න ඒ විදිහට ශාසනයක් ආරක්ෂා වෙන්නේ. එතකොට අපි ප්‍රකාශ කරනවා නිතරම මේ බාහිර දේවල් වලින් නෙවෙයි මේ ඇතුළත ශක්තිය තුලිනු. බාහිර දේවල් තිබුණත් ඒවා බොල් බවට, හිස් බවට, නිකං ස්මාරක බවට, විදේශිකයින් අද්දවන ඡායාරූපයට පමණක් වැටෙන, ලොකුවට කෑ ගහලා කියන්න පුළුවන් බාහිර දේවල් පමණක් බවට පත් වෙනවා. ඇතුළත ගුණ ධර්ම නැත්නම්, ඇතුළත ගුණ ධර්ම සහිත නම් අපට අනුස්මරණීය ස්ථාන වෙනවා. දැන් ඒකනේ අපි කවුරුත් අනුරාධපුරයේ මිහින්තලාදී ඒ ස්ථාන ගැන සිහිපත් කරන පින්වතුන්ට ඒ නටබුන්, නටබුන් නොවෙන්නේ මොකද? නටබුන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් නටබුන් දේවල් නෂ්ටාවශේෂ කියලා කියන්නේ සැලකිය යුතු දේවල් නොවේ. නමුත් නෂ්ටාවශිෂ්ට දේවල්, නෂ්ටාවශේෂ දේවල් වල යමක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද කියලා මම කල්පනා කරන්න ඕන. ඒක නිසා තමයි මේ පින්වතුන් හොඳින් දන්නවා ඒ ස්ථානවල තියෙන පින්වතුන් නිතර සිහිපත් කරන්නේ අතීත යෝගී ඒ ස්ථාන වල ඒ ස්පර්ශ ලැබූ, ඒවායින් ප්‍රයෝජනය ලැබූ, ඒ ගල් ගුහා ආදී ප්‍රයෝජන ලැබූ උත්තම පුද්ගලයන් නිසා තමයි ඒ නෂ්ටාවශේෂ ශාසනයේ අනුස්මරණීය ස්මාරක බවට පත් වෙලා තිබෙන්නේ. ඒකට අපි අපටත් පුළුවන් අන්න ඒ විදිහට කල්පනා කරනවා නම් ඒ පැරණි දේවල් වලට විතරක් වඳින්නේ නැතුව තම තමන්ගේ නිවෙස්, තමන් තමන්ගේ භාවනා කුටි, තමන් ඉන්න විහාරයේ සේනාසනය, අන්න අර ගුණ ධර්ම වලින් පිරෙනවා නම් සත වර්ෂ ගණනක් යන්න ඕනේ නේ. ඒ විදිහටම පූජනීය වස්තු බවට පත් වෙනවා. අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ. ඒකට ශාසනය කියන එක අපි නිරන්තරයෙන් මතක් කළ දෙනයක්. ඔය චිත්තසංතානිය තුල ගොඩනගාගත යුතු දෙයක්. ඒක ශක්තිමත් වුණු අවස්ථාවේදී තමයි කාටවත් මිකට ලඟ වෙන්න බෑ. දැන් අර ආජීවකයා, ඒ ආජීවකයට බැරි වුණා බුදුරජාණන් වහන්සේ ළඟ යාම වළක්වන්න. බුද්ධ ගුණ, ධර්ම ගුණ අහලා අර අසල් වාසීන් කියාපු ඒ වර්ණාව අහලා අර ශ්‍රාවිකාවට ඇති වුණු ශ්‍රද්ධාව කොයිතරම්ද කියතොත්, තමන්ගේ ශාස්ත්‍රවරය වෙන ආජීවකයාගේ වචනයත් සගන්නේ නැතුව පාය මාර්ගින් බුදුරජාණන් වහන්සේ වඩම්මවගෙන ආජීවකයා ඇතුළත ඉඳගෙන ඇතුළත කාමරයේ ආජීවකයාට කෑම දුන්න බවක්වත් කියලා ගන්නේ ඒතර කතාවේ කියවිලා නැහැ. ආජීවකයා කාමරයේ ඇතුළේ, ගේ ඇතුළේ. නමුත් කදිමට මේ ආරපින් කම කළ මේ උපාසිකාව සාදු කාරණා දෙනකොට තමයි ආජීවකයාට විස ගන්න බැරුව ගියේ. අන්න එහෙම තත්ත්වයක් අපේ ශාසනය තුලත් ඇති කරගන්න මේ පින්නතුණු උනන්දු වෙන්න ඕන. අපි අර විදියට ඇතුළත ශාසනය ශක්තිමත් කරගන්න ඕන නම් බාහිර වෙන උපাদ্রව කොයි එක හෝ වේවා සම්පූර්ණ ධර්ම ශක්තියක් තුලින් ඒවා ජය ගන්න පුළුවන් වෙනවා. ඇතුළත ශාසනය බිඳ වැටුණාම අන්න අර කියාවු පිරුලේ උපමා කතාවේ තත්ත්වයයි අපටපත් වෙනවා. අර ගේ රකින්න තිබුණ දොර පොල්ලම අරගෙන පිටේට පහරවල් දෙන්න වෙනවා. හොඳ අදහසින් කළ නමුත් ඒ සතාට අමතක වුණා Tamanට අයිති වැඩේ. දැන් එතකොට මේ ප්‍රස්තාව බුල්වම තින්න කිව්වට කමන්නේ. මේ පින්නතුන්ට නුවණින් කල්පනා කරන කාරණා රාශියක් අද මේ වටිනා දවස බුද්ධ ශාසනය අනාගත ගැන හිතන පින්නතුන්ට මේ යමක් නෙලා ගන්න පුළුවන්. ඉතින් අපි කල්පනාකාරීව අපේ ජීවිතය ගැන නිරන්තරයෙන් හිතන්න තියෙන්නේ අන්න අර කියාපු ක්ෂණ සම්පත්තිය පිළිබඳ කතාවයි. අපි මේ ශාසනයක් පවත්වනවා කියලා කියන්නේ මේ ඊටාම කෙටි අවුරුදු 100කට අඩු කෙටි ජීවිත කාලයක් තුළ අපි කරන දේ තුලින් තමයි, අපි ලබා ගන්න දේ තුලින් තමයි, අපි අනිත් අයට දෙන්න පොහොසත් වෙන ප්‍රමාණයට තමයි ශාසනයක් ආරක්ෂා වෙන්නේ. අනේ ටික අපි ගොඩනගා ගත්තොත් අඳුනේහි දැන් අපි දන්නවා අඳුරු රාත්‍රියක විදුලි පන්දමක් අතින් අතට යවනකොට මේක කාගෙන් ලැබෙනවද, කාට දෙනවද කියලා පේන්නේ නැහැ. නමුත් විදුලි පන්දමේ අනෝ පේනවා. ඒ විදිහටයි මේ අවුරුදු 2500 ගන්න 30 මේ ශාසනය ආරක්ෂා වුණේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ විදිහට අපි නිර්නාමිකව හරි මේ ඇතුළත ශාසනය රැකගෙන ඒ තුලින් අර අනිත් අයට පිහිට වීම, කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍ර යුතුයකමක් වශයෙන් බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. මුළු බ්‍රහ්මචර්යාවම කල්යාණ මිත්‍රයේ සේවනය කියලා. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අන්න ශාසනය ආරක්ෂා වෙනවා. එතකොට මේ පින්නතුන් නුවණින් කල්පනා කරන්න ඕනේ මේ කියාපු කාරණාවල යම් අර්ථ රසයක්, ධර්ම රසයක් තිබෙනවා නම් ඒක නෙලාගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමෙන් තම තමනුත් මෙන්න මේ ධර්ම මාර්ගයේ යමින් බුදුරජාණන් වහන්සේ කළාක් මෙන් අනි සත්වයින්ටද වචනයකින් හරි මේ ධර්ම සංග්‍රහ කරමි, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය දෙමි, ඉදිරියට කටයුතු කරගෙන යන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට අද මේ ආකල ආරම්භය පොසන් පොහෝ දින මේක දිගටම ගෙනියන්න උත්සාහවත් වෙන්න ඕනේ. තමන්ගේ නිවෙස් වලින් ඉවත් වෙලා මේ වටිනා ශීලයක් සමාදන් වෙලා මේ පින්නතුන් බොහෝ දෙනෙක් නෙක්ඛම් මේ පළමු පියවරකට ටිකක් හරි කිල්ලම් වෙන්න උත්සාහයක් දරනවා. එතකොට එයින් පටන් ගන්න ඒ ආරම්භය ඇතම් කෙනෙක් පැවිදි වෙලාම කෙලවර කරගන්න. පැවිදි කෙනෙක් කෙලවර නෑ, ඒක ආරම්භයක් පමණයි. එතන ඉඳලා යන දුර ගමන තමයි නොපෙනෙන ගමන. ඉතින් අන්න ඒ විදිහටයි එතකොට ශාසනේ අපි හිතා ගන්න තියෙන්නේ. කවුරුත් දන්නවා මේ ශාසනය කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන් සිව්වනක් පිරිසමයි. එතකොට ඒ හැම දෙනෙක්ම මේ විදිහට ශක්තිමත් වෙනවා නම් අන්න අර ශාසනයේ බේටම ආරක්ෂා වෙනවා ඇති. ඉතින් මෙතික් මේ පින්වත් පිරිස අද වටිනා මේ පොසොන් පොහොය දවසේ ඒ වෙනුවෙන් අප කැප වෙලා පේවිලා සිල් රකිමින් අද දින තම තමන්ගේ බණ භාවනා කරමින් මේ අවස්ථාවේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මේ හැමකකින්ම රැස් කරගත් කුසල සම්භාර තුලින් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ මාර්ගඵල අවස්ථාවේදී ඉන්ද්‍රිය බල වශයෙන් වඩා ගත යුතු ඒ ධර්මයන් ශක්තිමත් කරගෙන අකිතාක් ඉක්මනින් මේ බුද්ධ ශාසන පහන නිවෙන්න කලින් තමන් ආරාධනා කරනවා නම් සුවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවිදින් තුමමා මහණිවන් සාක්ෂාත් කරගන්න මේ කුසල ඒකාන්තික කුනිෂ්ඨ දේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉතේම අවිචේ සිට අකනිටා දක්වා වූ යම් සත්ව කෙනෙක් මේ බඳු ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය කුසලයක් ආර අනුමෝදන් වෙන්න කැමති නම් ඒ අනුමෝදන් වීම තුළින් තමන්ගේ ප්‍රාචීන බෝධින් තුමම මහා මහණිවන් සසර දුක් කෙලවර කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ගාථා කියන තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මොහොතා දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ විපාණෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ විපාණෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ විපාණෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ තත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිච්ඡතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.